ගුරු කෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවී මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබවන් ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් ඌවේ ගුරු ගෙදරින් සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ පාඩම ඔබ වෙත ගෙන එන්නටයි සූදානම අද දවසේ 10-11 ශ්‍රේණියේ අපේ ආදරණීය දුවදරුවන් වෙනුවෙන් බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ අචලා මදුභාෂිනී ගුරුමෑණියන් තමයි ඇවිත් ඉන්නේ සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ඔබට කියලා දෙන්න.
ආයුබෝවන් දුවේ පුතේ, ඔන්න අපි අදත් ඌව ගුවන්විදුලියෙන් 10 ශ්‍රේණියේ සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ පාඩමක් තමයි ඉගෙන ගන්න සූදානම් වෙලා ඉන්නේ. ඔයාලා ළඟ තියෙන්න ඕනි 10 ශ්‍රේණියේ සංනිවේදනය පෙළ පොත. 11 ශ්‍රේණියේ දුවල පුතාලත් මේ පාඩමට සහභාගී වෙනවා කියලා මම දන්නවා. ඒ නිසා තමයි මම ඒක මතක් කරේ. 10 ශ්‍රේණියේ සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ පෙළ පොත තමයි ඔයාලා ළඟ දැන් තියෙන්න ඕනි. දුවේ පුතේ, මේ තියෙන ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක මේ දවස්වල ඔබට පාසල් යන්න බෑ. අමතර පන්ති යන්න බෑ. විනෝද චාරිකාවක් යන්න තියා අසල් නැසි ඥාති නිවසකටවත් යන්න බෑ. පුතේ, ඔයාට වගේම ඊට වඩා වයසින් වැඩි බාල මහලු සියලු දෙනාටමත් එහෙමයි. එදිනෙදා කටයුතු වලට, වෘත්තීය කටයුතු වලට, සමාජීය කටයුතු වලට විශාල බලපෑමක් සිදු වෙලා තියෙනවා. ඒත් පුතේ, මේ කටයුතු සියල්ලම සම්පූර්ණයෙන්ම අඩාල වෙලා නැහැ. මොන මොන විදිහට හරි කටයුතු යම් තාක් දුරට සිද්ධ වෙනවා. පාසල් නොගියට, අමතර පන්ති නොගියට, ඔයාලා නොයෙක් ක්‍රමවලින් අධ්‍යාපනය ලබනවා. නේද? අත්‍යවශ්‍ය සේවා සඳහා කාර්යාල කටයුතු සිදු කරනවා. එදිනෙදා තොරතුරු විවිධාකාර ක්‍රමවලින් අපට ලැබෙනවා. ඔව් පුතේ, එහෙම අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ තාක්ෂණය නිසා නේද? තාක්ෂණය තුලින් ලැබුණු විවිධ මාධ්‍ය උපකරණ නිසා. පුතාලා කලින් පාඩමේදී කාර්යබද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අද අපි කතා කරන්නේ ඒ පාඩමේ ඉතිරි කොටස. ඔව්, මම ඔයාලට පාඩමේ මුල් කොටස ටිකක් මතක් කරලා ඉන්නම්. අතීතයේ ජීවත් වුණු මිනිස්සුන්ට තාක්ෂණික පහසුකම් තිබුණේ නැහැ. තමන්ගේ ශ්‍රමය වැය කරලා තමන්ගේ අවශ්‍යතා ඉටු කරගත්තා. පළවෙනි දෙවන ලෝක යුද්ධවල බලපෑමයි, කාර්මික යුගයේ බලපෑමයි නිසා ජනමාධ්‍ය තුළ නොයෙකුත් තාක්ෂණික උපකරණ ලෝකේ බිහි වෙනවා. ඒවා වර්ධනය වෙනවා. ලෝකේ පුරා ව්‍යාප්ත වෙනවා. අද සමාජයේ අපි මේ තාක්ෂණික උපකරණ විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. ඒවා පිළිබඳ දැනුවත් වීමට ඔබට කාර්යබද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා පාඩම පෙළ පොතට ඇතුළත් කරලා තියෙනවා. දුවේ පුතේ, කාර්යයන් එක්ක බැඳුණු නිසා තමයි මේවට අපි කාර්යබද්ධ මාධ්‍ය උපකරණ කියලා කියන්නේ. කාර්යයන් එක්ක බැඳුණු මේ මාධ්‍ය තාක්ෂණික උපකරණ ප්‍රධාන කොටස් හතරක් යටතේ වර්ග කරලා තියෙනවා. මොනවද ඒ වර්ග කියලා අපි බලමු. ඔව් දුවේ පුතේ, පරිගණක ආශ්‍රිත ප්‍රකාශන මාධ්‍ය උපකරණ, කාර්යාලීය මාධ්‍ය උපකරණ, තොරතුරු හුවමාරු කිරීමේ මාධ්‍ය උපකරණ, පන්ති කාමර මාධ්‍ය උපකරණ විදිහට. දුවේ පුතේ, ඔයාලා කලින් පාඩමේදී පරිගණක ආශ්‍රිත මාධ්‍ය උපකරණ, කාර්යාලීය මාධ්‍ය උපකරණ හා තොරතුරු හුවමාරු කිරීමේ මාධ්‍ය උපකරණ ගැන කතා කළා. අද අපි කතා කරන්න යන්නේ පන්ති කාමර මාධ්‍ය උපකරණ ගැන. අපි දැන් කතා කරමු පන්ති කාමර මාධ්‍ය උපකරණ ගැන. ඔව් දුවේ පුතේ, පන්ති කාමරයක් කියලා කියන්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සිද්ධ වෙන තැනක්නේ නේද? සමූහ සම්නිවේදනයක් තමයි පන්ති කාමරයක සිද්ධ වෙන්නේ. සම්නිවේදකයෙක් ඉන්නවා, සමූහයක් ඉන්නවා නේද? එක්කෙනෙක් සමූහයකට සම්නිවේදනය සිද්ධ කරනවා. එතකොට පුතේ පන්ති කාමරයක් කියුවාම නේද අපිට මතක් වෙන්නේ පාසලේ පන්ති කාමරේනේ. පාසලේ වගේම කාර්මික විද්‍යාලවල, විශ්වවිද්‍යාලවල වෙනත් විවිධ පුහුණු මධ්‍යස්ථාන, විශේෂ පුහුණු වැඩසටහන් සිද්ධ වෙන ස්ථාන නේද? ඒවත් ඔන්න පන්ති කාමර වෙනවා. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සිද්ධ වෙනනේ සමූහයක් ඉන්න තැනක් පන්ති කාමරයක් වෙනවා. මේ පන්ති කාමරවල කෙරෙන ඉගැන්වීම් වලදී ගුරුවරයා, දේශකයා, උපදේශකයා, කතිකාචාර්යවරයා මේ කවුරු හෝ සම්නිවේදකයා උත්සාහ ගන්නවා තොරතුරු වඩාත් පැහැදිලි කරන්න. පන්ති කාමරයක වැඩිපුරම සිද්ධ වෙන්නේ කතා කරන එකනේ නේද? කතා බහ තුළින් තමයි ඉගෙනුම් ගැන්වීම් ක්‍රියාවලිය වැඩිපුරම සිද්ධ වෙන්නේ. ඒ අවස්ථාව වඩාත් ඵලදායි කරගන්න විවිධ දේවල් උපයෝගී කරගන්නවා. කලින් සැලසුම් කරන ලද විවිධ දේවල්, රූප සටහන්, ප්‍රස්තාර, ඡායාරූප වගේ දේවල්, ඒ වගේම ඒ අවස්ථාවේදී සැලසුම් කරන දේවලුත් මේවට අයිති වෙනවා පුතේ. අහන්න, දකින්න, සලස්වන්න විවිධ උපකරණ යොදා ගන්න වෙනවා නේද? සැලසුම් කරන ලද දේවල් අහන්න, දකින්න, සලස්වන්න විවිධ උපකරණ යොදා ගන්න වෙනවා. මේවා තමයි පන්ති කාමර මාධ්‍ය උපකරණ කියලා හඳුන්වන්නේ. ඔන්න අපි උදාහරණයක් විදියට මෙහෙම බලමු නේද? යම්කිසි ඉගැන්වීමකට, දේශනයකට අදාළව ස්ථාන හෝ අවස්ථා පෙන්වන්න තියෙනවා නම් සංකල්ප රූප මවා ගන්නවට වඩා පහසුවෙන් ඒවා ධාරණය කරගන්න පුළුවන් නේද? හිතෙන් මවා ගන්නවට වඩා ඒ රූප දැක්කොත් ඒව පහසුවෙන් ධාරණය කරගන්න පුළුවන් නේද? අපි හිතමු දැන් අටමස්ථානය ගැන, වැවක් ගැන නේද විස්තරයක් කරනකොට ඒව දකින්න, සලස්සන්න පුළුවන් නම් වඩා හොඳින් අවධාරණය කරගන්න පුළුවන්. මෙහෙම පන්ති කාමරයක යොදා ගන්න පුළුවන් මාධ්‍ය උපකරණ ප්‍රධාන කොටස් දෙකකින් අපට හඳුනගන්න පුළුවන්. දුවේ පුතේ, ප්‍රක්ෂේපණීය නොවන පන්ති කාමර මාධ්‍ය උපකරණයි, ප්‍රක්ෂේපණීය නොවන පන්ති කාමර මාධ්‍ය උපකරණයි වශයෙන් නේද? පන්ති කාමරයක යොදා ගන්න මාධ්‍ය උපකරණ අපිට ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කළ දක්වන්න පුළුවන්. ප්‍රක්ෂේපණය වන පන්ති කාමර මාධ්‍ය උපකරණයි, ප්‍රක්ෂේපණය නොවන පන්ති කාමර මාධ්‍ය උපකරණ. මේ පුතේ, ප්‍රක්ෂේපණීය උපකරණ කියලා කියන්නේ මොනව හරි දර්ශනයක් ඉදිරියේ තියෙන තිරයකට විශාල කරලා පෙන්වන එකට. ඒ වගේම ප්‍රක්ෂේපණීය නොවන මාධ්‍ය උපකරණත් අපි පන්ති කාමරයේ යොදා ගන්නවා. ප්‍රක්ෂේපණීය නොවන මාධ්‍ය උපකරණ මොනවද කියලා බලමු. ඔව් පුතේ, දර්ශන තිරයකට දාලා විශාල කළා බලන්නේ නැති උපකරණ තමයි ප්‍රක්ෂේපණීය නොවන මාධ්‍ය උපකරණ කියලා කියන්නේ. මොනවද අපි පන්ති කාමරයේදී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී යොදා ගන්නා ප්‍රක්ෂේපණය නොවන මාධ්‍ය උපකරණ? ඔව්, අපි වැඩිපුර පන්ති කාමරේ යොදා ගන්නවා මේ ප්‍රක්ෂේපණය නොවන මාධ්‍ය උපකරණ. අඩු පිරිවැයක් යන්නේ, සරලව සකස් කරගන්න පුළුවන්, පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්, සුලබයි නේද මේ ප්‍රක්ෂේපණීය නොවන උපකරණ? මොනවද? කළු ලෑල්ල, සුදු ලෑල්ල, කාන්දන් ලෑල්ල, පත්‍රිකා ලෑල්ල, පිටු පෙරළණය, මේව තමයි අපි පන්ති කාමරයේදී යොදා ගන්නා ප්‍රක්ෂේපණීය නොවන මාධ්‍ය උපකරණ වෙන්නේ. අපි බලමු ඒ උපකරණ භාවිතා කරන්නේ කොහොමද කියන එක. ඔව් දුවේ පුතේ, ඔන්න මං ඉස්සෙල්ලාම ප්‍රක්ෂේපණීය නොවන මාධ්‍ය උපකරණ විදිහට ඔයාලට හඳුන්වලා දෙන්නේ කළු ලෑල්ල නේද? අතීතයේ ඉඳන්ම පන්ති කාමරේ භාවිතා කරපු මාධ්‍ය උපකරණයක් තමයි කළු ලෑල්ල නේද? බ්ලැක් බෝඩ් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. කළු ලෑල්ලත් ස්වරූප කිහිපයකින් අපිට දකින්න තියෙනවා. කාලයක් තිබුණ පුතේ ලීරාමුවක රඳවන්න පුළුවන් කළු ලෑල්ල. ඒක පන්තියේ ඕන තැනකට ගෙනියන්න පුළුවන්. තැන් තැන් වලට අරගෙන ගිහිල්ලා තියන්න පුළුවන්. හැබැයි මේ කළු ලෑල්ල තිබුණ ගැටලුවක් තමයි තද සුළං වෙලාවට එහෙම කළු ලෑල්ල පෙරලෙනවා. නේද? අනතුරු සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ අනාරක්ෂිත බව නිසාම පස්සේ කාලෙක බිත්තිය මත සකස් කරන කළු ලෑල්ල පන්ති කාමරයේ යොදා ගන්නවා. ඒ කළු ලෑල්ල භාවිතයටත් පහසුයි. මතු පිට හොඳට සුමට කරලානේ තියෙන්නේ කළු ලෑල්ල. ඔයාලා කළු ලෑල්ල කළු පාට කරන්න අද විවිධ තින්ත වර්ග භාවිතා කරනවානේ. හැබැයි ඔයාලගේ අම්මලා තාත්තලා ආච්චි අම්මලා සීයලා ඉගෙන ගන්න කාලෙදී කළු ලෑල්ල කළු කරන්න භාවිත කරේ එඬරු කිරි පහන් දැලි එකට එකතු කරලා හදාගත්ත මිශ්‍රණයක්. එඬරු කිරි පහන් දැලි එකට එකතු කරලා හදාගත්ත මිශ්‍රණයකින් තමයි අතීතයේ කළු ලෑල්ල වර්ණ කරන්න යොදාගත්තේ. ඔයාලා දන්නව පුතේ කළු ලෑල්ල ලියන්නේ අපි හුණු කූරු වලින්. නේද? හුණු කූරු යොදාගෙන තමයි කළු ලෑල්ල ලියන්නේ. විවිධ පාට වලින් හුණු කූරු තියෙනවා. සාමාන්‍ය හුණු කූරු වලින් ලියනකොට ඒවායේ කුඩු පැතිරෙනවා. ඒ කුඩු ඇස්සලට අහිත කරයි, ශ්වසන රෝග තියෙන අයට අහිත කරයි. ඒ නිසා කුඩු නොපැතිරෙන හුණු කූරු භාවිතය වැදගත් වෙනවා පුතේ. කළු ලෑල්ල පරිහරණය කිරීමේදී සැලකිල්ලට ගන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. දුවේ පුතේ මේ කරුණු හොඳින් මතක තියාගන්න, අවධාරණයෙන් අහගන්න. කළු ලෑල්ල පරිහරණය කරද්දී මෙන්න මේ කරුණු සැලකිල්ලට ගන්න ඕනේ. පුතේ පන්තියේ කටයුතු ආරම්භ කරන්න කලින් කළු ලෑල්ල හිස්ස තමයි තියෙන්න ඕනේ. මේ ලෑල්ල හිස්ස තියෙන්න ඕනේ. මොකද ඔබ දන්නවා පන්තියේ නම් කාලච්ඡේදයෙන් කාලච්ඡේදයට විෂය වෙනස් වෙනවා. නේද? ඔබේ මනස අලුත් විෂයට සූදානම් වෙන්නත් ගුරුවරයාට පාඩම ආරම්භ කිරීමටත් ලෑල්ල හිස්ස තියෙන එක ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම පුතේ මේ ලෑල්ල සමස්ත පන්තියටම දැర్శණය වෙන්න ඕනේ. නේද? අපි දන්නවනේ දැන් පන්ති කාමරේ ලෑල්ල හැමෝටම පේනවනම් තමයි ඒක ප්‍රයෝජනවත් වෙන්නේ, ඵලදායි වෙන්නේ. ඒ වගේම දුවේ පුතේ ලිවීමේදී කළු ලෑල්ල ලිවීමේදී ඒ දේවල් ආවරණය කරගෙන ලියන්න හොඳ නැහැ. නේද? ලියන ගමන්ම සමහර විට සිසුන් ඒ දේ සටහන් කරගන්නවා වෙන්න පුළුවන්. ඔවුන්ට ඒක දැකීමෙන් අවධාරණය කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ නිසා ලියන දේ ආවරණය කරගන්න නැතුව තමයි මේ ලෑල්ල ලියන්න ඕනේ. ලෑල්ල වමේ ඉඳන් දකුණු පැත්තට තමයි ලිවීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම කළු ලෑල්ල දෙයක් ලියනකොට පන්තියේ පසුපස පේලියටත් හොඳින් දැర్శණය වෙන විදිහට, හොඳට පේන විදිහට තමයි කළු ලෑල්ල යමක් ලියන්න ඕනේ. වචන පේලිය අතර වැඩි පරතරයක් තිබ්බහම පහසුවෙන් ලියන්න, තේරුම් ගන්න හැකි පන්ති කාමරයේ ඉගෙනුම ලබන සිසුන්ට. ඒ නිසා වචන හා පේලිය අතර වැඩි පරතරයක් තිබීම වැදගත් වෙනවා කළු ලෑල්ල ලිවීමේදී. ඊළඟට දුවේ පුතේ දැන් විටින් විටනේ කළු ලෑල්ලට එක එක දේවල් එකතු කරන්නේ. නේද? මේ එකතු කරන දේවල් සමස්තයක් විදිහට නිර්මාණශීලීව ගොනු කරන්න ඕනේ. නිර්මාණශීලීව ගොනු කරන්න ඕනේ. හරියට සාරාංශයක් වගේ. නේද? පාඩම ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා යනකොට යම්කිසි නිර්මාණශීලී දෙයක් ඒ තුල ගොඩනංගලා තියෙන්න ඕනේ. ඊළඟට සැලැස්මක් ඇතිව වර්ණ භාවිතා කරන්න ඕනේ. නේද? ප්‍රධාන මාතෘකා එක වර්ණයකින්, අනු මාතෘකා තවත් වර්ණයකින්, ඒ විදිහට සැලැස්මක් ඇතිව තමයි වර්ණ භාවිතා කරන්න ඕනේ කළු ලෑල්ලෙදී, කළු ලෑල්ල භාවිතා කිරීමේදී. දුවේ පුතේ කලින් සැලසුම් කරපු රූප සටහන්, ඡායා රූප, නේද? ඒව කළු ලෑල්ලේ රඳවලා ඉගැන්වීමේ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. පහළ ශ්‍රේණිවල දරුවන්ට අදාළ ඉගැන්වීම් කාර්යකදී ලෑල්ලේ ඉරිගහල ඒ අනුව තමයි ලිවීම සිද්ධ කරන්නේ. ඔගොල්ලෝ දැකලා ඇති නේද? ප්‍රාථමික පන්තිවල කළු ලෑල්ල ඉරිගහල බෙදලා තියෙනවා. නේද? ඒගොල්ලන්ට ඒ ඉරිවල අනුව ලිවීමට තමයි ගුරුවරයා හුරු කරන්නේ. ඒ නිසා ලෑල්ල පෙර කලින් සූදානම් කරලා තියෙනවා ඉරිගහල ඒ ළමයින්ට ගැළපෙන විදිහට ඉගැන්වීම් කටයුතු කරන්න. ඒ වගේම පුතේ ලෑල්ල ලිවීම ආරම්භ කරන්න කලින් ඉහළ දකුණු කෙළවරේ දිනය සඳහන් කරන්න ඕනේ. ගුරු භවතා පන්තියෙන් බැහැර වන විට තමන් විසින් කළු ලෑල්ල ලියු සියලු දේ මකා දැමිය යුතුයි. නේද? විශේෂ හේතුවක් නැත්තම් ගුරුවරයා තමන් ලියන දේ කළු ලෑල්ලෙන් මකලා තමයි පන්ති කාමරයෙන් ඉවත් වෙන්න ඕනේ. ඔන්න ඔය දේවල් පුතේ කළු ලෑල්ල පරිහරණය කිරීමේදී සැලකිල්ලට ගන්න ඕනේ. කළු ලෑල්ල විතරක් නෙවෙයි, දැන් අපි ඊළඟට කතා කරන පන්ති කාමරයේ සුදු ලෑල්ල, චුම්බක පුවරුව මේ දෙකටත් ඔන්න මේ කරුණු අදාළ වෙනවා. ඔව් දුවේ පුතේ, ඊළඟට අපි කතා කරන්නේ සුදු ලෑල්ල. ඔගොල්ලෝ වයිට් බෝඩ් කියලා කියන්නේ නේද? සුදු ලෑල්ලත් කළු ලෑල්ල වගේ, හැබැයි මතු පිට සුදු පාටයි. සුදු ලෑල්ල ලියන්නේ ඒ සඳහාම සකස් කරපු පෑන් විශේෂයකින් නේද? ඔගොල්ලෝ මාක පෙන් කියලා කියන්නේ නේද? විවිධ වර්ණ තින්ත මේ සඳහා යොදා ගන්නවා පුතේ. විවිධ වර්ණ තින්ත මේ සඳහා යොදා ගන්නවා. සුදු ලෑල්ලත් රාමුවේ තමයි රඳවලා තිබුණේ නේද? රාමුවේ රඳවලා තමයි මුල් කාලේ භාවිතා කළේ. ඒ වගේම බිත්තිය සවි කරන්න පුළුවන් සුදු ලෑලි පන්ති කාමරවල දැන් දකින්න තියෙනවා. දුවේ පුතේ, කළු ලෑල්ල භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණුම මේ සුදු ලෑල්ල භාවිතා කිරීමේදීත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අපි බලමු කාන්දම් ලෑල්ල කියන්නේ මොකද්ද කියලා. කාන්දම් ලෑල්ල මැග්නටික් බෝඩ් කියලා කියනවනේ. චුම්බක පූර්ව කියලා කියන්නේ කාන්දම් ලෑල්ලටමයි. කාන්දම් ලෑල්ලත් සුදු ලෑල්ල වගේ සුදු පාටයි. හැබැයි මේ ලෑල්ල මතුපිට කාන්දම් ගතියක් තියෙනවා. මේ කාන්දම් ගතිය නිසාම සුදු ලෑල්ලට වඩා ප්‍රයෝජන ගන්න පුළුවන් කාන්දම් ලෑල්ලෙන්. මොනවද ගන්න පුළුවන් ප්‍රයෝජන? ඔව් දුවේ පුතේ, ඡායාරූපයක් ලෑල්ලේ පහසුවෙන් රඳවන්න පුළුවන්. සිසුන්ගේ නිර්මාණයක් ලෑල්ලේ රඳවන්න පුළුවන්. ඊළඟට විවිධ හැඩතල ලෑල්ල මත ගොඩනංවන්න පුළුවන්. විවිධ රූප ලෑල්ල මත ගොඩනංවන්න පුළුවන් නේද? මේවා කාන්දම් ලෑල්ල මත රඳවන්න වෙළඳ පොලේ ගන්න තියෙන කාන්දම් කැට, කාන්දම් පතුරු වගේ කාන්දම් සහිත මේවලා. මේවා උපයෝගී කරගෙන තමයි කාන්දම් ලෑල්ල භාවිතා කරන්නේ. කාන්දම් ලෑල්ල ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන දේවල් කලින් සූදානම් කරගෙන තියෙන්න ඕනේ. එකත් විශේෂයක් නේද? එකත් විශේෂයක්. එතකොට දුවේ පුතේ, කාන්දම් ලෑල්ල ලිවීම වගේම මේ ඡායාරූප රැඳවීම නේද, ඒ වගේ වෙනත් පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දුවේ පුතේ, ඊළඟට ඔන්න පන්ති කාමරේ යොදා ගන්න ප්‍රක්ෂේපණීය නොවන පන්ති කාමර මාධ්‍ය උපකරණයක් තමයි පත්‍රිකා ලෑල්ල. පත්‍රිකා ලෑල්ල, පත්‍රිකා ලෑල්ල යොදාගන්නේ පන්ති කාමරේ පත්‍රිකා ප්‍රදර්ශනය කරන්න. ඉගෙනු ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළව ගුරුවරයාගේ හෝ සිසුන්ගේ පත්‍රිකා මෙහි ප්‍රදර්ශනය කරන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්ම කාරණාව තමයි ඒ අවස්ථාවේ භාවිතා කරමින් සිටින සුදු ලෑල්ල, චුම්බක පුවරුව නේද යොදා ගන්නවට වඩා පත්‍රිකා ලෑල්ල යොදා ගැනීම නිසා ඒකේ රඳවන පත්‍රිකා ඉගෙනු ඉගැන්වීම් ක්‍රියාවලිය අවසාන වන තෙක්කෝ අවශ්‍ය දින ගණනක් හෝ එහි රඳවලා තියන්න පුළුවන්. ලියන ලෑල්ලට අමතරව තමයි පත්‍රිකා ලෑල්ල පන්ති කාමරයේ තියාගන්නේ. එතකොට අපිට පුළුවන් ලියන ලෑල්ල ලියන ගමන් පත්‍රිකා ලෑල්ලේ තියෙන ප්‍රදර්ශනය කරලා තියෙන දේවල් පිළිබඳ හඳුන්වලා දෙන්න, විස්තර කරන්න නේද යොදා ගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ, මේ පත්‍රිකා ලෑල්ල බුරුල් මතු පිටක් සහිතයි නේද? ඇයි එහෙම බුරුල් මතු පිටක් සහිතව මේ පත්‍රිකා ලෑල්ල සකස් කරලා තියෙන්නේ? ඔව්, පත්‍රිකා පෝස්ටර් කුඩා ඇනවලින් තමයි රඳවන්නේ නේද? ඒ කුඩා ඇනවලින් රඳවන්න පුළුවන් ආකාරයට තමයි මේ පත්‍රිකා ලෑල්ල සකස් කරලා තියෙන්නේ. දුවේ පුතේ, ඔන්න ඊළඟට අපි කතා කරනවා පන්ති කාමර මාධ්‍ය උපකරණයක් වෙන පිටු පෙරලන ලෑල්ල. මොකද්ද පිටු පෙරලන ලෑල්ල කියලා කියන්නේ? ඔව්, පන්ති කාමරයක ඉගැන්වීම් කටයුතු වලදී දේශකයාට ඔන්න පිටු පෙරලනේ යොදා ගන්න පුළුවන්. පිටු පෙරලන ලෑල්ල, එහෙම නැත්නම් පිටු පෙරලනේ සකස් කරලා තියෙන්නේ ලී හරි ඇලුමිනියම් වලින් හරි සකස් කරන රාමුවක. මේ රාමුවේ තමයි පිටු පෙරලනේ රඳවලා තියෙන්නේ. පෝස්ටර් කඩදාසියක දිග සහ පල්ලට සමානයි මේ පිටු පෙරලනයේ ප්‍රමාණය. ඔව්, මේ පිටු පෙරලනේ පිටුවෙන් පිටුව පිටුපස්සට පෙරලන්න පුළුවන් නේද? ඔබ මතක් කරගන්නකෝ, දින දර්ශනයක් කොළ 12ක් තියෙන, මාස 12ට වෙන වෙනම කොළ තියෙන දින දර්ශනයක් නේද? දින දර්ශනය අපි දන්න ජනවාරි මාසේ ඉවර වුණාම පෙබරවාරි මාසේ බලන්න ජනවාරි මාසේ පිටුව පිටුපසට පෙරලන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මේ පිටු පෙරලණය. නේද? තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් කඩදාසි මේ රඳවනේ රඳවන්න පුළුවන්. ඒ කඩදාසි උපයෝගී කරගෙන තමන්ගේ ඉගැන්වීම් කටයුතු වලට අදාළ තොරතුරු පිටුවෙන් පිටුවට විස්තර කරන්න සන්නිවේදකයාට පුළුවන්. ඒ අපි කතා කරේ දුවේ පුතේ ප්‍රක්ෂේපණීය නොවන පන්තිකාමර මාධ්‍ය උපකරණ. ඉත ප්‍රක්ෂේපණීය නොවන පන්තිකාමර මාධ්‍ය උපකරණ ගැන. කළු ලෑල්ල, සුදු ලෑල්ල, කාන්දම් පුවරුව, පත්‍රිකා ලෑල්ල, පිටු පෙරලණය නේද? ඒවා වුණ ප්‍රක්ෂේපණය නොවන පන්තිකාමරේ ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය සඳහා යොදාගන්න පන්තිකාමර මාධ්‍ය උපකරණ. දුවේ පුතේ පන්තිකාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ප්‍රක්ෂේපණය වන මාධ්‍ය උපකරණත් යොදා ගන්නවා කියලා අපි කතා කළා. අපි දැන් බලමු මොනවාද ප්‍රක්ෂේපණය වන මාධ්‍ය උපකරණ කියලා. කොහොමද ඒවා භාවිතා කරන්න කියලා. ප්‍රක්ෂේපණය වන පන්තිකාමර මාධ්‍ය උපකරණ තමයි පුතේ ප්‍රතිශීර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය, කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය, ක්ෂණික ප්‍රක්ෂේපණ යන්ත්‍රය, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය, අන්තර් ක්‍රියාකාරී පුවරුව. ප්‍රතිශේෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය, කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය, ක්ෂණික ප්‍රක්ෂේපණ යන්ත්‍රය, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය, අන්තර් ක්‍රියාකාරී පුවරුව. විපුතේ ප්‍රතිශේෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය ඕවර්හෙඩ් ප්‍රොජෙක්ට් කියලා හඳුන්වනවා නේද? උරහිස් ප්‍රක්ෂේපණ යන්ත්‍රය, උහිස් ප්‍රක්ෂේපණ යන්ත්‍රය කියලා කියන්නේ මේ ප්‍රතිශීර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රයට නේද? මේ OHP එක, එහෙම නැත්නම් ඕවර්හෙඩ් ප්‍රොජෙක්ට් එක නේද? ප්‍රතිශීර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය පෙට්ටියක හැඩය ගන්නවා නේද? බලන්නකෝ ඔයාලගේ පෙළ පොතේ තියෙන ප්‍රතිශීර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ රූපය දිහා නේද? පෙට්ටියක හැඩයක් තමයි ප්‍රතිශීර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ තියෙන්නේ. මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා අධිබලති විදුලි බබල බුබුලා, මේ විදුලි බල්බය. ඒ විදුලි බල්බේ ආලෝකය අර පෙට්ටියේ මුදුනත තියෙන විනිවිද පෙනෙන පුවරුවට වැටෙනවා. මේ විනිවිද පෙනෙන පුවරුව සඳහා යොදාගෙන තියෙන්නේ දුවේ පුතේ කාචයක්. මේ කාචේ උඩ තියන්න පුළුවන් විනිවිදක පත්‍ර. මොනවාද විනිවිදක පත්‍ර කියන්නේ? ඔයාලා පැවරුම් එහෙම කරද්දි මුලට යොදාගන්නේ ට්‍රාන්ස්පේරන්සි ෂීට් කියලා කියන්නේ නේද? අන්න ඒවා නේද? විනිවිදක පේන ප්ලාස්ටික් කවර්. මේ විනිවිදක පත්‍රවල සටහන් කරලා තියෙන දේ හරහා මේ ආලෝකය ගමන් කරනවා. අර අධිබලති විදුලි බුබුලෙන් නිකුත් කරන ආලෝකය අර කාචය හරහා මේ විනිවිදක පත්‍රවල සටහන් කරලා තියෙන දේ හරහා ගමන් කරනවා. මේ කාචය හරහා ගමන් කරන ආලෝකය ආපහු ලබා ගන්නෙත් ඒ කාචයට සෙන්ටිමීටර් 40ක් විතර උඩින් තියෙන කුඩා කාචයක්. රූප සටහන බලන්න දුවේ පුතේ නේද? පෙට්ටියටම සවිකරන ලද රඳවණයක තමයි මේ කුඩා කාචය සම්බන්ධ කරලා තියෙන්නේ. ඔබට හොඳින් බැලුවොත් පෙනෙයි මේ කුඩා කාචයටම සම්බන්ධ කරපු කැඩපතකුත් තියෙනවා. විනිවිදක පත්‍රයේ තියෙන තොරතුරු කුඩා කාචය මගින් ලබා ගන්නවා. මේ කුඩා කාචයට සම්බන්ධ කරලා තියෙන කැඩපත මගින් අර කුඩා කාචය ලබා ගන්න ආලෝකය ඉදිරියට ප්‍රක්ෂේපණය කරනවා. පැහැදිලි නේද දුවේ පුතේ? අර විනිවිදක පත්‍රයෙන් ලබා ගන්න තොරතුරු කුඩා කාචය මගින් කැඩපතට ලබා දෙනවා. කැඩපත මගින් තමයි මේ ආලෝකය ඉදිරියට ප්‍රක්ෂේපණය කරන්නේ. එතකොට මේ ප්‍රක්ෂේපණ යන්ත්‍රයට මීටර් 5ක් විතර ඉදිරියෙන් තියෙන විශාල තිරයකට, එහෙම නැත්නම් බිත්තියකට තමයි මේ ආලෝකය වැටෙන්නේ. ඒ නිසා අර කුඩා කාචය ලබා ගන්න රූප, අකුරු, හැඩතල මේ විශාල තිරේ නැවත දර්ශනය වෙනවා. දුවේ පුතේ දේශකේ විනිවිද පත්‍ර යොදා ගන්නව නම් ඒව කලින් සකස් කරගන්න ඕනි. ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ ඉගැන්වීම් කටයුතු වලට යොදා ගන්නව නම් ගුරුවරයා මේ විනිවිදක පත්‍ර කලින් සකස් කරගත යුතු වෙනවා. නේද? ගුරුවරයෙකුට තමන්ගේ ඉගැන්වීමට අදාළ සටහන්, කරුණු, රූප ඉතා පහසුවෙන් ග්‍රාහකයන්ට ඉදිරිපත් කරන්න පුළුවන් මේ විනිවිදක පත්‍ර යොදා ගැනීමෙන්. දුවේ පුතේ A4 ප්‍රමාණයෙන් තමයි මේ විනිවිදක පත්‍ර සකස් කරලා තියෙන්නේ. එතකොට විනිවිදක පත්‍ර ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා සකස් කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අපි බලමු කොහොමද විනිවිදක පත්‍ර ප්‍රතිශීර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රයට යොදා ගන්න පුළුවන් විදිහට සකස් කරගන්නේ කියලා. විනිවිදක පත්‍ර සකස් කරගන්න පුළුවන් එක විදිහක් තමයි පුතේ විනිවිදක පත්‍රවල ලිවීම මගින්. මේ සඳහාම සකස් කරපු පෑන් විශේෂයක් තියෙනවා. ඒවා විවිධ වර්ණයෙන් යුක්තයි. එතකොට විනිවිදක පත්‍රවල ලියන්න හෝ අඳින්න පුළුවන් මේ පෑන් යොදාගෙන. ඒ වගේම මේ පෑන් වලට යොදන තින්තත් ස්ථීර තින්ත දකින්න තින, ඒ වගේම తాවකාලිකව තින්ත සහිත පෑනුත් යොදා ගන්නවා. නේද? නැවත නැවත භාවිතයට ගන්න විනිවිදක පත්‍ර සකස් කරනවා නම් ස්ථීර තින්ත සහිත පෑන් තමයි මේ සඳහා යොදා ගන්නේ. මෙතනදී තියෙන වාසිය තමයි ඒ විනිවිදක පත්‍ර නැවත නැවත ඒ පාඩම් සඳහා යොදා ගැනීමට හැකිවීම. එතකොට දුවේ පුතේ తాවකාලිකව තින්ත සහිත පෑන් යොදා ගැනීමත් වාසියක් තියෙනවා. ඒ වාසිය තමයි ඒ විනිවිදක පත්‍රවලින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කරාට පස්සේ ආපහු ඒක පිස දැමීමෙන් නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. එතකොට ලිවීම මගින් රූප සටහන්, ප්‍රස්ථාර, ඇඳීම, ලිවීම මගින් පුළුවන් විනිවිදක පත්‍ර සකස් කරගන්න. ඒ වගේම දුවේ පුතේ විනිවිදක පත්‍ර ඡායාපිටපත් කිරීම තුලිනුත් සකස් කරගන්න පුළුවන්. විනිවිදක පත්‍රයකට ඡායාපිටපතක් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. නේද? අවශ්‍ය නම් ඒ වර්ණ ගන්නන්නත් පුළුවන්. දුවේ පුතේ මේ තිරය හා ප්‍රක්ෂේපණ යන්ත්‍රය අතර දුර එහා මෙහා කිරීමෙන් තිරයට වැටෙන රාමුව සකස් කරගන්න පුළුවන්. ඒ වගේම අර සම්බන්ධ කරලා තියෙන කාචය කරකැවීමෙන් දර්ශනය වඩාත් පැහැදිලි කරගන්නත් පුළුවන්. ප්‍රතිශීර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය භාවිතා කරද්දී අවධානය යොමු කරන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. අපි බලමු මොනවද ඒ කියලා. දැන් මං කලින් කිව්වනේ පුතේ මේ ප්‍රතිශීර්ෂ යන්ත්‍රයට යොදා ගන්නවා කියලා අධිබලති විදුලි බල්බයක් නේද? මේ විදුලි බල්බේ අධික ලෙස රත් වෙනවා නේද? ඒ රත් වීම පාලනය කරන්න මේ අර පෙට්ටිය ඇතුලේ ප්‍රක්ෂේපණ යන්ත්‍රය ඇතුලේ සවි කරලා තියෙනවා පොඩි විදුලි පංකාවක්, ෆෑන් එකක් සවි කරලා තියෙනවා. එතකොට දුවේ පුතේ මේ යන්ත්‍රයට විදුලිය සම්බන්ධ කරන වෙලාවේ ඉඳන්ම විදුලි පංකාවත් ක්‍රියාත්මක වෙනවා. යන්ත්‍රයට විදුලිය සම්බන්ධ කරන වෙලාවේ ඉඳන්ම මේ විදුලි පංකාව ක්‍රියාත්මක වෙනවා. විදුලි බුබුල නිවලා විනාඩි 5ක කාලයකට පසුව තමයි යන්ත්‍රයේ විදුලිය විසන්ධි කරන්න ඕනේ. විදුලි බුබුල නිවා දමන්න ස්විච් එක වෙනම තියෙනවා නේද? එතකොට විදුලි බුබුල නිවලා තව විනාඩි 5ක්වත් යන්ත්‍රයට විදුලිය සපයන්න ඕනේ. මොකද අර විදුලි බුබුලේ පිලිසි යන එක වළක්වන්න අර විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා. ඒ වගේම දුවේ පුතේ මේ විදුලි බල්බයට ජීවිත කාලයක් තියෙනවා. පැය ගාණක් තියෙනවනේ විදුලි බල්බයක් දැල්වලා තියන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය විදිහට දැල්වලා තියන්නත් හොඳ නැහැ. සමහර පාසල්වල එහෙම තවත් විවිධ වෙනත් අධ්‍යාපන ආයතනවල නේද, විශ්වවිද්‍යාලවල, කාර්මික විද්‍යාලවල මේ ප්‍රතිශීර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය සහිත මාධ්‍යාගාර වෙනමම සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ යන්ත්‍රය අවශ්‍ය තැනකට අරගෙන යන්නත් පුළුවන්. දුවේ පුතේ යන්ත්‍රයෙන් ලැබෙන මේ දර්ශන පැහැදිලිව තිරය මත දර්ශනය වෙන්නේ අඳුරක් තියෙනවා නම්, අඳුර සහිත ස්ථානයකදී නේද? සිනමා ශාලාවකදී අඳුර ලබා දෙන්නේ අර දර්ශන තිරය මත පැහැදිලිව පේන්නනේ. ඒ වගේ තමයි ප්‍රක්ෂේපණ යන්ත්‍රයත් අඳුරක් සහිත ස්ථානයකදී වඩා පැහැදිලිව දර්ශන ලබා ගන්න පුළුවන්. දුවේ පුතේ, ඊළඟ ප්‍රක්ෂේපණ යන්ත්‍රය තමයි කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය. කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය ස්ලයිඩ් ප්‍රොජෙක්ට් කියලා කියනවා නේද? කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය භාවිත කරන්නේ ගොඩාක් දුරට ප්‍රතිශේෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය වගේ. මේ යන්ත්‍රයත් විදුලියේ යොදාගෙන දැල්වෙන අධිබලිත විදුලි බුබුලකින් යුක්තයි. මේ යන්ත්‍රයට යොදාගන්නේ හැබැයි විනිවිදක පත්‍ර නෙවෙයි. ඒක තමයි මෙතන වෙනස. විනිවිදක රූප රාමු. අපි ප්‍රතිශේෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රයේදී යොදාගත්තේ විනිවිදක පත්‍ර. හැබැයි කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රයේදී යොදාගන්නේ විනිවිදක රූප රාමු. ඔබ හොඳින් ඒ මතක තියාගන්න ඕනි. එතකොට ප්‍රතිශේෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය තමයි විනිවිදක පත්‍ර යොදාගන්නේ, කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රයේදී යොදාගන්නේ විනිවිදක රූප රාමු. විනිවිදක රූප රාමු සකස් කරගන්න පුතේ යාන්ත්‍රික කැමරාවක් උපයෝගී කරගෙන. යන්ත්‍රයේ රඳවණයක් තියෙනවා මේ රූප රාමු රඳවන්න. බලන්නකෝ ඔබේ පෙළපොතේ රූප සටහන දියා නේද? මේ රූප රාමු විශාල ප්‍රමාණයක් රඳවන්න පුළුවන්. හැබැයි පුතේ, තිරයේ දර්ශනය වන රූප රාමුව රඳවලා තියන්නේ මේ විදුලි බුබුලත් කාචයත් අතර. තිරයේ දර්ශනය වන රූප රාමුව රඳවලා තියෙන්නේ විදුලි බුබුලත් කාචයත් අතර. මේ විදුලි බුබුලේ ආලෝකය රූප රාමුවට වැටුනම කාචය මගින් සටහන ලබාගෙන ඉදිරියට ප්‍රක්ෂේපණය කරනවා. එතකොට තමයි තිරයේ රූපය දැర్శණය වෙන්නේ. රූප රාමු වර්ණවත් නම් වර්ණ දර්ශන බලා ගන්න පුළුවන්. මේ පුතේ, මේ රූප රාමුවෙන් රාමුවට වෙනස් කරන්න ඕනි නේද? රාමු මාරු කිරීම අතින් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ස්වයන්ක්‍රීයව කළ හැකි අවස්ථා තියෙනවා. තප්පර කිහිපයකින් රාමුව මාරු කරන්න වෙනවා නේද? අපි කියමුකෝ ශ්‍රී ලංකාවේ හිටපු රජවරු ගැන මොනව හරි දේශනයක් කරනවා කියලා නේද? එතකොට දැන් අපි දුටුගැමුණු රජතුමා ගැන කියන්න දේවානම්පියතිස්ස රජතුමාගේ රූපය පෙන්වලා බෑ නේද? ඒ අවස්ථාවලදී ඒ රූප වෙනස් කරන්න වෙනවා නේද? ඒ වගේම මේ රූපවලට අදාළව හඬපටයක් පසුබිමින් විකාශනය කරන්න පුළුවන්. දර්ශන චලනය නොවුනත් දර්ශනය වෙනස් වෙන නිසාත්, හඬපටයක් වාදනය වෙන නිසාත්, එතකොට මේ රූප රාමු සජීවී බවක් ගන්නවා පුතේ. කලින් සකස් කරගත්ත විනිවිදක රූප යොදාගෙන ඉතා ආකර්ශනීය විදිහට ඉගැන්වීම් ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන් දුවේ පුතේ, මේ කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය යොදා ගැනීමෙන්. දුවේ පුතේ, ඔන්න ඊළඟට මම ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ ක්ෂණික ප්‍රක්ෂේපණ යන්ත්‍රය. බලමු අපි මොකද්ද ක්ෂණික ප්‍රක්ෂේපණ යන්ත්‍රය කියලා කියන්නේ නේද? ක්ෂණික කියන වචනේම විශේෂත්වයක් තියෙනවා නේද? සමහර අවස්ථා තියෙනවා පුතේ, දේශනයක් කරගෙන යන අතරතුර පොතක, පුවත්පතක නේද, පිටුවක්, ඡායාරූපයක් පෙන්වන්න ඕනි වෙන අවස්ථා නේද? ක්ෂණිකව ඒ වෙලාවට අපිට විනිවිදක පත්‍ර හෝ නේද රූප රාමු හෝ හරි හොය හොයා ඉන්න බෑ නේද? අන්න ඒ වෙලාවට තමයි අපිට ක්ෂණික ප්‍රක්ෂේපණ යන්ත්‍රය ප්‍රයෝජනවත් වෙන්නේ. දුවේ පුතේ, ක්ෂණික ප්‍රක්ෂේපණ යන්ත්‍රය යොදා ගැනීමදී සිද්ධ වෙන්නේ යන්ත්‍රය යොදා ගන්න කැමරාවක් මගින් යන්ත්‍රයට යටින් තියෙන රූපයක් කැමරාවට ලබාගෙන කැමරා කාචය මගින් ඒ රූපය ඉදිරියට ප්‍රක්ෂේපණය කිරීම. මේක ප්‍රායෝගිකයි නේ, ඉතා ප්‍රයෝජනවත්. කලින් රූප රාමු සකස් කරන්න ඕනේ, විනිවිදක පත්‍ර සකස් කරගන්න ඕනේ නේ. ඒ වෙලාවෙම අවශ්‍ය දේ පෙන්වන්න පුළුවන්. ඒ නිසා ක්ෂණික ප්‍රක්ෂේපණ යන්ත්‍රය පුතේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා, වැදගත් වෙනවා. දුවේ පුතේ, ඊළඟට අපි කතා කරන්න යන්නේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය ගැන. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියලා කියනවා. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය නේද? මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් නේද? දුවේ පුතේ, ඔයාලා දන්නවා පරිගණකය ගැන කලින් ඉගෙන ගත්තනේ. ඔයාලා දන්නවා පරිගණක තිරය මගින් ලේඛන, හඬ, චලන රූප, වීඩියෝ, සිනමා නේද? ඒ වගේ සජීවීකරණ දර්ශන ගොඩාක් දේවල් නරඹන්න පුළුවන් පුතේ. සමූහයක් ඉන්න අවස්ථාවලදී අපි කියමුකෝ පන්ති කාමරයක්, දේශන ශාලාවක් වගේ තැනකදී නේද මේ දර්ශන දකින්න පෙන්වන්න පරිගණක තිරේ කුඩා වැටි කුඩායි. ඔන්න ඒ වෙලාවේදී අපිට වැදගත් වෙනවා මේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය, මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක. ඒ නිසා පරිගණක තිරය පන්ති කාමරයේ ඉදිරියේ තියෙන විශාල තිරයකට ප්‍රක්ෂේපණය කිරීමක් සිද්ධ කරනවා මේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය මගින්. එතකොට පුතේ බහුමාධ්‍ය උපකරණයක් තමයි පරිගණකය කියලා කියන්නේ. බහුමාධ්‍ය උපකරණයක් මේ බහුමාධ්‍ය උපකරණයේ තියෙන දේවල් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය මගින් අපිට විශාල කරලා බලන්න පුළුවන්. තිරයකට දාලා විශාල කරලා බලන්න පුළුවන්. දුවේ පුතේ ඔබත් දැකලා ඇති සමහර පන්ති කාමර, දේශන ශාලාවල නේද බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය සවි කරලම තියෙනවා. මේ යන්ත්‍රය රඳවන් ඉහලින් දුරස්ථ පාලකයක් මගින් තමයි පාලනය කරන්නේ. එහෙම ඉහලින් රඳවලා නොමැති විට ඉදිරි ඇති මේසයක් මත හෝ රඳවණයක් මත තියන්න පුළුවන්. මේ සඳහා තිරයක් අවශ්‍යයි. ඒ වගේම හඬ පැතිරවීමට ශබ්ද විකාශන පහසුකමක් තියෙන්න ඕනේ. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ තියෙන සුවිශේෂම දේ තමයි අර අපි කතා කරපු ප්‍රතිශීර්ෂ ප්‍රක්ෂේපණය, කදා ප්‍රක්ෂේපණය නේද? ඒ විතරක් නෙවෙයි සිනමා ප්‍රක්ෂේපණය, වීඩියෝ ප්‍රක්ෂේපණයත් කරන්න පුළුවන් වීම. මේ පහසුකම් නිසාම සජීවී විදිහට ආකර්ෂණීයව පන්ති කාමර සඳහා බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය යොදා ගන්න පුළුවන්. අපි කලින් කතා කරපු ප්‍රක්ෂේපණ යන්ත්‍රවලට, ප්‍රතිශීර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය, කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය, ක්ෂණික ප්‍රක්ෂේපණ යන්ත්‍රයට වඩා අද බහුලව භාවිත කරනවා දුවේ පුතේ මේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර. අවසාන වශයෙන් ඔන්න අපි කතා කරන ප්‍රක්ෂේපණීය වන මාධ්‍ය උපකරණය තමයි දුවේ පුතේ අන්තර් ක්‍රියාකාරී පුවරුව. ඔයාලා අහලා ඇති, දැකලත් ඇති නේද, ස්මාර්ට් ක්ලාස් රූම් කියලා සමහර පාසල්වල විශේෂ පන්ති කාමරයක් සකස් කරලා තියෙනවා. ඔන්න ඒ පන්ති කාමරවලදී භාවිතා කරන්නේ මේ අන්තර් ක්‍රියාකාරී පුවරුව නේද. මෙතනදි පුතේ වැඩි දියුණු කරපු බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් භාවිතා කරලා ඒට අදාළ විශේෂ මෘදුකාංගයක් පරිගණකෙන් ස්ථාපනය කරලා තමයි මේ අන්තර් ක්‍රියාකාරී පුවරුව සකස් කරගන්නේ. පරිගණකය ක්‍රියා කරවන්නේ මූසිකය යොදාගෙනනේ. නමුත් මේ පුවරුව අපිට ඇඟිල්ලෙන් ස්පර්ශ කරලා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මවුසේ පොයින්ටරෙන් කරන කාර්යය ඇඟිල්ලෙන් කරන්න පුළුවන්. ඒකේ වාසිය තමයි දුවේ පුතේ දේශකයාට මවුසයක් හරි දුරස්ථ පාලකයක් හරි නැතුව පරිගණක තිරේ පන්ති කාමර ඉදිරියේ ප්‍රදර්ශනය කරන්න පුළුවන් වෙන එක. පරිගණක යතුරු පුවරුවෙන් හැබැයි මේ පුවරුවේ අකුරු යෝජනය කරන්න නම් බෑ. දුවේ පුතේ පන්ති කාමර උපකරණ වලින් අද වෙනකොට වඩා දියුණු මට්ටමේ තියෙන්නේ මේ අන්තර් ක්‍රියාකාරී පුවරුව. මේ අන්තර් ක්‍රියාකාරී පුවරුව හැබැයි බහුලව මේ පන්ති කාමරවල යොදා ගන්න බෑ මිල අධික නිසා නේද. ඒ නිසා අපිට සාමාන්‍ය පන්ති කාමරවල යොදා ගන්න අමාරුයි. පන්ති කාමර මාධ්‍ය උපකරණ පුතේ අපි වර්ග දෙකක් යටතේ ඔන්න ඉගෙන ගත්තා නේද. ඔයාලට මතකද පන්ති කාමර මාධ්‍ය උපකරණ දැන් අපි වර්ග දෙකක් යටතේ කතා කරා. ප්‍රක්ෂේපණය කළ නොහැකි මාධ්‍ය උපකරණයි, ප්‍රක්ෂේපණය කළ හැකි මාධ්‍ය උපකරණයි විදිහට. දුවේ පුතේ ප්‍රක්ෂේපණීය නොවන මාධ්‍ය උපකරණ වලට කළු ලෑල්ල, සුදු ලෑල්ල, කාන්දන් ලෑල්ල, පත්‍රිකා පුවරුව, පිටු පෙරලණය අපිට ගන්න පුළුවන්. ප්‍රක්ෂේපණීය වන මාධ්‍ය උපකරණ උනේ ප්‍රතිශීර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය, කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය, ක්ෂණික ප්‍රක්ෂේපණ යන්ත්‍රය, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය, අන්තර් ක්‍රියාකාරී පුවරුව. දුවේ පුතේ දැන් ඔන්න මං මෙහෙම ප්‍රශ්නයක් අහනවා. පන්ති කාමරවලට මේ මාධ්‍ය උපකරණ භාවිතා කිරීම නිසා ලැබෙන ප්‍රයෝජන ඔයාලට කියන්න පුළුවන්ද? ඔව් දුවේ පුතේ, ඔන්න මං ඒකත් කෙටියෙන් ඔබට ඉදිරිපත් කරනවා. දුවේ පුතේ ඉගෙනුම් ඉගැන්වීම් කාර්ය පහසු කරනවා පන්ති කාමරවල මාධ්‍ය උපකරණ යොදා ගැනීම නිසා නේද. ඉගෙන ගැනීමත් පහසු වෙනවා, උගන්වන කෙනාට දේශකයාටත් ඔහුගේ කාර්ය පහසු කරනවා මේ මාධ්‍ය උපකරණ යොදා ගැනීම තුළ. ඊළඟට දුවේ පුතේ ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයේ ඵලදායිතාවය වැඩි වෙනවා. ඒ වගේම උද්‍යෝගිමත් ආකර්ෂණීය විදිහට ඉගෙන ගන්න පුළුවන් මේ මාධ්‍ය උපකරණ භාවිතා කිරීම නිසා. ඊළඟට තොරතුරු හොඳින් ග්‍රහණය කරගන්න, ඒවා හොඳින් තේරුම් ගන්න, හොඳින් මතකයේ තියාගන්න ග්‍රාහකයන්ට පහසු වෙනවා දුවේ පුතේ පන්ති කාමර මාධ්‍ය උපකරණ නිසා. ඒ වගේම ඒ අවස්ථාවේ සිදුවන ඉගෙනුම් ක්‍රියාවලියට අදාළ රූප සටහන්, ඡායාරූප, චලන දර්ශන කලින් සූදානම් කරගෙන හරි ඒ අවස්ථාවෙම සූදානම් කරගෙන ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. දුවේ පුතේ ඉගෙනුම් ඉගැන්වීම් පරිසරය ප්‍රියජනක වෙනවා. පන්ති කාමර මාධ්‍ය උපකරණ වගේම අපි නේද ඊට කලින් පාඩමේදී කතා කරපු තොරතුරු හුවමාරු කිරීමේ මාධ්‍ය උපකරණ, කාර්යාලීය මාධ්‍ය උපකරණ, පරිගණක ආශ්‍රිත මාධ්‍ය උපකරණ නේද අපේ දෛනික ජීවිතයේ කාර්යයන් පහසු කරන්න අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. නැතුවම් බැරි උපකරණ වෙලා තියෙනවා. ඔව් දුවේ පුතේ, ඊළඟ දවසේ අපි කතා කරන්න හිතාගෙන ඉන්නේ ඔයාලගේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන පෙළපොතේ 4 වැනි පාඩම, ජනමාධ්‍ය ආයතනික අධ්‍යයනය කියන පාඩම. පාඩමට සූදානම් වෙලා ඉන්න දුවේ පුතේ, ආයුබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ පාඩම ඔබට කියලා දුන්නේ බදුල මධ්‍ය මහා විද්‍යාලයේ අචලා මදුවාෂිනී ගුරු මෑණියන්.
ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන් විදුලියෙන් දෙයි දරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් මිතුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවී මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු.